මීළඟට ගරු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මැතිතුම ඔබතුමාට විනාඩි 6යි කාලය තිබේ.
බොහොම ස්තුතියි මුලාසරුඩ මන්ත්‍රීතුමනි, ආරක්ෂක අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය ගැන පැහැශීර්ෂය ගැන කතා කිරීමේදී අතිගරු ජනාධිපතිතුමා සභාවේ ඉන්න අවස්ථාවක මේ ගැන වචන කීපයක් කතා කිරීමට ලැබීම ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ආලය ඉතාම දුක් කාලයක් තියෙන නිසා මම කෙලිම මාතෘකාවට බහින්නම්. අමුලාසරණ මන්ත්‍රීතුමනි, අතිගරු ජනාධිපතිතුමනි, කරුණාකරලා මේ මා කියන්න යන දෙයට සවන් දෙන්න. මා කියන්න යන්නේ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ප්‍රශ්නයක්. ඔබතුමා ත්‍රිවිධ උදුමදා සේනාධිපති, ඒ වගේම මුළු රටේම ආරක්ෂාවට වගකී යුතු මහා පුරුෂයා, රටේ පළවෙනි පුරවැසියා. ඔබතුමාට පෙන්වන්න මම අද ගෙනාව සභාගත කරන්නත් මේ මහා ඉඩම් වංචාවක් ගැන, ඒ රජයේ සිද්ධ වුණු ශැන්ඩ්‍රිල්ලා ඉඩම් වංචාව. මට කියවන්න මේක අවසර දෙන්න. මෙහි පහත සඳහන් ගැනුම්කාර පක්ෂය යන්නේ නම් කරන එල්.ඒ. ඇලීරක් 1-4 මැල් මාවතේ කොළඹ 4 ලිපිනේ පිහිටි ශැන්ඩ්‍රිල්ලා හෝටලේ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. ශ්‍රී ලංකා වළංගු මුදලින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයට ගෙවන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 75යි. ශ්‍රී ලංකා මුදලින් මිලියන 8,250යි. එතකොට මේක කොච්චර භයානකද කිව්වොත්, ගරු ජනාධිපතිතුමනි, මේ ඇග්‍රිමන්ට් එක මේකේ තියෙනවා එහි උරුමකාරයන්ට හා පොල්මන්කාරයන්ට සහ අඩ්මිනිස්ට්‍රේටර් කාර්වරුන්ට හා ලැබුම්කාරයන්ට සදා කාලයටම, අන්න එක තමයි භයානක ගරු ජනාධිපතිතුමනි, සදා කාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙවින් පවරා දෙනු දෙම්හ. ඒ වගේම මේ ඉඩකඩම් සම්බන්ධයෙන් දැවැන්ත පවතිනා වූ වගේම මින්මතු පැනවිය හැකිවන්නා වූ සාමාන්‍ය රෙගුලාසිවලට ඒකී ඉඩම් හැම විටමද යටත් වෙන බව, ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා දේශප්‍රේමී ජනනායකෙක් හැටියට ඔබතුමත් ඒ කාලේ කැබිනට් එකේ හිටියා, මෙතන කැබිනට් එකේත් බොහෝ දෙනෙක් ඒ කාලේ හිටියා. අපි මේ වරද නිවැරදි කරන්න අද ඔබතුමාට පුදුම ශක්තියක් ධෛර්යයක් අද ලංකාවේ ජනතාව දීලා තියෙනවා. 162 හමාරක ජනතාවක් ඔබතුමාට ශක්තිය දීලා තියෙනවා. ඔබතුමා යහපාලනේ නායකයා වෙලා ඇවිල්ලා තමයි පෝට් සිටි එක සින්නක්කර දුන්න එක 99 බද්දට ලීස් එකට හරවගත්තේ. ඒ වගේම අනිකුත් තවත් තිබුණු ව්‍යාපෘති 65 years lease එකට 39 years lease එකට හරවගත්තේ. එහින්දා අපේ මේ ලංකාවේ තියෙන හොඳම ඉඩම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහත්මයාගේ පිළිරුව තියෙන හොඳම ඉඩම චීනට සින්නක්කර. සින්නක්කර කියන්නේ මේ ප්ලැනට් එක තියෙනකල්, මේ ග්‍රහලෝකය පවතින තාක්කල් අපට නැති වෙන විදිහට ඇග්‍රිමන්ට් එක ගහලා මේ කොමිස් ගහපු මේ අයට විරුද්ධව ඔබතුමා ආරක්ෂක ත්‍රිවිධ හමුදා සේනාපතිපති හැටියට ඔබතුමා මේකට මැදිහත් වේවියයි ලංකාවේ පොදු ජනතාව බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒ වගේම මෙහි තියෙන වටිනාකම ඩිෆෙන්ස් මිනිස්ට්‍රි හෙඩ්ක්වාටර්ස්, ලෝකයේ ගරු ජනාධිපතිතුමනි, කිසිම රටක ආරක්ෂක හමුදා මූලස්ථානයේ වික්කේ නැහැ කිසිම කෙනෙක්. ඒ වික්කේ වෙනින් කවුරුත් නෙමේ. මම හැමදාම කියන වගේ ලෙනින් මොරායිසුත් නෙමේ. ඒක විකුරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතුමා තමයි කිව්වේ ශැන්ඩ්‍රිල්ලා හෝටල් එකේ සභාපතිවරයා එතුමාට වියත්මගේ කිව්වේ, මාළඟ වීඩියෝ එක තියෙනවා මම ගොඩ සභාගත කරන්නම්. වියත්මගේ එතුමා කියනවා, මට කතා කළා ශැන්ඩ්‍රිල්ලා හෝටලේ සභාපතිවරයා, ඇවිල්ලා ඉල්ලුව ගෝල්ෆෙස් එක යනකම් මේ ඉඩම දෙන්න කියලා. මම සුමාන දෙකෙන් ඉඩම් අමාත්‍යාංශයට කතා කරලා මේ දේ කරලා දුන්නා කියලා. ඉතින් මෙහෙම විකුණන්න පුළුවන් නම් අපේ රට කෑලි කෑලි වලට චීනට සින්නක් කරව. මම ලීස් ඇග්‍රිමන්ට් වලට මම විරුද්ධ නැහැ. ලීස් ඇග්‍රිමන්ට් එක හොඳයි. ලීස් ඇග්‍රිමන්ට් එක කියන්නේ යම්කිසි ඉඩමක, හිස් ඉඩමක ගොඩනැගිල්ලක් හදනවා, ඒ වගේම ව්‍යාපාර හදලා දියුණු කරලා ඊට පස්සේ ඒ රට දෙකයි බාර දෙනවා. කොච්චර හොඳද? නිකන් තිබුණ ඉඩමක හෝටලයක් හදලා ව්‍යාපාරෙත් හදලා ෆන්ක්ෂන් වෙනවා, දැන් ආයෙ බාර දෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ රටේ අයිතිකාරයට පුළුවන් ඒක එක්කෝ කන්ටිනියු කරන්න නැත්නම් නවත්තන්න. නමුත් මේ භයානක ගනුදෙනු උයෝගෙ නෙමෙයි. මේක ලෝකේ කොහොමත් වෙලා නැහැ. මේක ඒ කාලේ වුණා කොහෙද? ඇංගෝලාවේ. ඇංගෝලාවේ තිබ්බ මේ වගේ ජනාධිපතිවරයෙක්. කවුද නම? සන්තෝෂ් මහත්තයා තමයි හිටපු ජනාධිපතිවරයා. එයාගේ දරුවන් සේරම කෝටිපතින් වුණා, ප්‍රකෝටිපතින් වුණා. අද ඒ රටත් සිවිල් යුද්ධයක් තිබුණු රටක්. අවුරුදු 30ක යුද්ධෙන් පස්සේ විනාශ වෙලා තියෙනවා.
ගරු අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක්.
ජෝන් නමරතුමාත්මා කිව්වා අර චමින්ද මහත්මයාගේ මේ ෆේෂගේ මේ කාලේ මට දෙනවා කියලා දුරකතනින් කිව්වා.
ඉන්ද විජේසිං.
ගරු මුලාසනතුමා මන්ත්‍රීතුමනි, ඒ වගේ මතිකරු ජනාධිපතිතුමනි, මම ඔබතුමා යන්නට පෙර පුළුවන් නම් මේ ගැන ප්‍රකාශයක් කරන්න මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ අමාත්‍යංශයේ ඔබතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තියෙන සෙන්ඩිල්ලක පේන්න ඔබතුමාට හැමදාම තමුන්ගේ ජනාධිපති කාර්යාලයට එද්දි වම් පැත්ත බලද්දි පේනවා අනේ අර ඉඩමට කෙලියා නේද කියලා. ඒ හැමදාම ඔබතුමා වම් පැත්ත බලද්දී බැල්කනියෙන් පේනවා අර සෙන්ඩිල්ලක විකුණුවේ මගේ හිටපු ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා නේද කියලා. ඔය 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 සෙන්ඩිල්ල එක ඕපන් කරද්දි අතිගරු ජනාධිපතිතුමනි පූජා දෙකක් තිබ්බා. ඒ කියන්නේ ඕපනින් දෙකක් තිබ්බා. ලෝකේ කොහොමවත් හෝටල් ඕපනින් දෙකක් නැහැ. පළවෙනි ඕපනින් එක ජැකලින් ෆර්ඩ්නස් කියන හින්දි නිලිය ගෙනල්ලා අන්න ඕපනින් එකක් තිබ්බා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඕපනින් එක තිබ්බා. අන්න ඕපනින් එක ඉවරයි. පහුවදා වෙනම ෆේක් ඔරිජිනල් ඕපනින් එක තිබ්බ පහුවදා. ඒකට ආවේ ප්‍රධාන අමුත්ත කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයයි, ඉඩමු දුන්න ගෝඨ මහත්තයයි. අන්න ලෝකේ ප්‍රථම වතාවට සෙන්ඩිල්ල දෙපාරක් විවෘත කළා. ඉතින් මම දන්න විදිහට මේ ඉඩමේ ගනුදෙනුව මේ කිව්වට මේට තියෙන ඊට වඩා භයානක දෙයක් තියෙනවා. මේ ඉඩමේ තියෙනවා, මේ ඇග්‍රිමන්ට් එකේ තියෙනවා, මේ ඉඩමේ ලී දඬු, කළු ගල්, කබොක් ගල් සහ ඒ ඉඩම් වලින් උපදින සෙසු ද්‍රව්‍යයන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හෝ ඒ වෙනුවෙන් හෝ එහි බලය පිට ක්‍රියා කරන කවරෙකු විසින් හෝ කපා ගැනීම, සොයා ගැනීම, හාරා ගැනීම, ඉවතට ගෙන යාම නීත්‍යානුකූලයි. මාර කෙලියක්. ඒ කියන්නේ දැන් මේ ඉඩමේ ඉස්සරහට හාරන දේවල් තියෙනවනේ. මේ සියලු දේවලු චීනට. මේ වගේ මං හිතන්නේ සන්තෝෂ් මහත්තයවත් ඇංගෝලාවේ මේ වගේ ඇග්‍රිමන්ට් එකක් ගහලා නැහැ. ඉතින් මේ අය තමයි පපුවට ගහගෙන අද අතිගරු ජනාධිපතිතුමනි මේ දේශප්‍රේමය ගැන කතා කරන්නේ. යහපාලනේ අපේ ආණ්ඩුවෙත් වැරදි අඩුපාඩු තියෙනවා. වැරදි අඩුපාඩු නැතිව එකක් නැහැ. ඔබතුමාම කිව්වා ජනාධිපති කොමිසමේ තියෙනවා කියලා. මේ මහදවල් මහ බැංකු මංකොල්ලේ 800 බිලියන 889යි මහින්ද රාජපක්ෂ, පීබී ජයසුන්දර සහ අජිත් දිවාඩ් කබ්රාල්ලාගේ. අපේ හොරකම ගැන කියන්න බෑ. කෙලින් කතා කරන මිනිසුන්ට අපේ හොරකම කීයද? බිලියන 11යි. ඒ හොරකමේ චූදිතයෝ බොහෝ දෙනෙක් ඉන්නවා මේ අපේ ආණ්ඩුවේම. ඉතින් ඒ 11න් 12ක් හොයාගෙන ඉවරයි දැන්. ඒකේ කසුන් පලිසේන ওই බහනාම සියලු දෙනා රිමාන්ඩ් එකේ හිටියා. අද ඇලෝසියස් ගේ තාත්තත් හිරේ දැන්. කවුද මොකද නම? ජෙෆ්රි ඇලෝසියස්. ඉතින් මේවා කොමිසන් දාලා හෙව්වා. මම කියන්නේ යහපාලනේ ආණ්ඩුව ගැන මේ අහන් ඉන්න ආදරණීය ජනතාවට කියන්නේ යහපාලන ආණ්ඩුවේ වැරදි අඩුපාඩු ඇති. හැබැයි අපි මිනි මැරුවේ නැහැ. අපි රගර් ක්‍රීඩකව මැරුවේ නැහැ. අපි මාධ්‍යවේදීන් 36ක් ඝාතනය කරේ නැහැ. අන්න එහිඳා ආදරණීය ජනතාවට කියන්නේ හොරු නැති රාජ්‍යයක් ආණ්ඩුවක් ලෝකෙක හොවත් නැහැ. නමුත් මරන්න නැත්තම් ලොකු දෙයක්නේ. ගෝට આવොත්, මහින්ද આવොත් අනිවාර්යෙන් මෙතන ඉන්න 125ක්වත් අනිවාර්යෙන් මරනවානේ. අපේ මේ කවුද? අප්පච්චි මලාව අනිවාර්යෙන්ම මරනවා. ඉස්තකේ ඉන්නවම අනිවාර්ය මම අනිවාර්යෙන් ඉන්නවා. මනෝගණේශ්වරලම් මරනවා. ඉතින් මම කියන්නේ මේක අහන් ඉන්න ජනතාවට මම කියන්නේ හොරකම් නැති කරන්න බෑ. හොරකම් අවම කරන්න පුළුවන්. මෙතුමා ඇවිල්ලා තමයි කුඩුවැල්ලුවේ. කුඩුවැල්ලුවේ කවුද? අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ කාලේ කුඩු අල්ලපුවා මොකක්ද උනේ? ලංස මහත්තයා හිටියත් මම මේ කියන්නම්. මේගම වැල්ලුවා කුඩු අල්ලපුවා චොපර් එකෙන් ගිහලා උම් එකක් දුන්නා මහින්ද මහත්තයා. හොඳයි නෑ කියන්න කවුරුහරි නැගිටලා මෙතන ඉන්න මේ දරුණු කතිකෙක් නැගිටලා කියන්න මං කියන්නේ පචයක්, මං කියන්නේ බොරුවක් කියලා කියන්නකෝ මහත්තයෝ කතා කරලා. කියන්න බෑ. එස්ටීඑෆ් එකෙන් ඇල්ලුවා, නාකොටික්ස් එකෙන් වැටලුවා, අල්ලලා කුඩු බූල අල්ලපුවාම අනේ ජනාධිපතිතුමා මෙච්චර වැඩ තියෙන මනුස්සයා චොපර් එකෙන් ගියා මීගමු. අන්න දැන් කවත් වෙලා හම්බුණා. මේ මීගමු ගිහිල්ලා කුඩ්ඩව බදාගත්තා. කුඩ්ඩව බදාගත්තා. අනේ කුඩුකාරයා ගෙදර ගියා. අර පිටි ටික නෙස්ලේ වුණා, රත්ති වුණා, මේ මේ ඔය වගේ පිටි බවරපත් වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් එදා තිබුණේ මුලසරණු මන්ත්‍රීතුමනි. අද ඒ වගේ තත්ත්වයක් නැහැ. අද කුඩුකාරි වල්ලනවා, මිනිමරු වල්ලනවා, මිනිමරුවන් හිරේ දානවා. පහුගිය ටිකේ අපේ හිරුනිකා මේ ප්‍රේමචන්ද්‍ර මැතිනිස් පුණ ප්‍රශ්නේදී ඒ අය අද හිරගත වෙලා
ඉන්නවා. එතුමා තා විනාඩි දෙකයි ඔබතුමාට
තියෙනවා. අතකට ඉන්නවා හිරේ. නූරිවත්තේ සභාපතිව මරපු. එහින්දා නීතිය ක්‍රියාත්මක වෙනවා. එහින්දා අතිගරු ජනාධිපතිතුමනි මම නැවත කියනවා යන්න ඉස්සලා පුළුවන් නම් ශැන්රිල්ලායකේ ප්‍රශ්නෙට මට කෙටි පිළිතුරක් දලා දෙන්න. අපි මේකට මැදිහත් වෙනවා. අපි මේක මොන හරි කරමු. මෙතන අක්කර 20ක් ඩිෆෙන්ස් මිනිස්ටර් සෙක්‍රටරි මේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක අද එක පළවත්තේ හදනවා. පළවත්තේ හදනවා. භාගයක් හදාගන්න නැහැ. මොකද සල්ලි නැහැ. ඒව භාගෙට භාගයක් හොරා කාලා ලෝවා මහපාය කියලා අපුච්චි මලා කියනවා. ඉතින් මේකයි தත්වේ. එහින්දා ගරු ජනාධිපතිතුමනි මේක රටට විශාල අපකීර්තියක්. සුද්ධ මේකේ ඩිෆෙන්ස් සෙක්‍රටරි මිනිස්ට්‍රි සෙක්‍රටරි එක හැදුවේ ඒ තමයි ලංකාවේ තියෙන හොඳම ඉඩම. ඒ ඉඩම විකුණපු මිනිසුන් දේශද්‍රෝහි, රාජද්‍රෝහි. මේ අය පපුවට ගහගත්ත එයාපෝට් එකෙන් ඇවිල්ලා පොළොව ඉම්බ කියලා දේශ ප්‍රේමී වෙන්නේ නැහැ. එහින්දා කරුණා කළා ඒ ශැන්ග්‍රිලා ඉඩම අපිට ලබා දෙන්න කියන ඇල්ලියම මම කරනවා. ඒකට සියලු දෙනා ඔබතුමාට සියලු පොයින්ට් ඔෆ් මොකද්ද මත් ඔගේ කාලෙන් ගන්න බෑ තුන.
නලින් බණ්ඩාර මැතිතුමා වෙලාව
මන්ත්‍රීතුමා මට අත්දැක ගන්න ඕන. දැන් මේගොල්ලෝ කියනවා අපි බදු දෙනකොට ඒක මහා විනාශයක් කියලා. දැන් බදු දෙන එකද භයානක විකුණන එකද? මට පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරලා දෙන්න. ඒක පොඩ්ඩක්
අරු රංජන් රාමනායක මැතිතුමා ඔබතුමාගේ කාලය අවසන් වෙමින් යන්නේ.
මට පඩි විනාඩියක් දෙන්න, ඒ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න. මේ ලීස් එකයි මේ පර්මනන්ට් දෙන එකේ වෙනස තේරුම් ගන්න ඕනේ ලංකාවේ ජනතාව. සින්නක්කර දෙන එකයි. සින්නක්කර කියන්නේ ආයේ මේ ග්‍රහලෝකයේ තියනකම් ජීවිතේට ඒකට අඩිය තියන්න බෑ. කොටිම්බ කිව්වොත් පෝට් සීට ගහලා තිබුණ ඇග්‍රීමෙන්ට් එක මොකද්ද? මූදෙන් 70ක්ම 20යි. අහසින් යන්න බෑ. ඒ කියන්නේ ඉන්දියාවේ බය වුණේ මොකද? පෝට් සීට් එකට උඩින් ෆ්ලයිට් එක යන්න බෑ. මිනිස්සෙක්ට පීනන්න බෑ දෙන්නේ ඒකට කිට්ටුවේ. චීනෙන් වීසා ගන්න ඕනේ මාළුකාරයෙක්ට පීනන්න. මෙන්න මෙහෙමයි තිබුණේ ඇග්‍රීමෙන්ට් එක. ඉතින් ඒක තමයි ලීස් එකයි සින්නක්කර කියන එකේ වෙනස. එහෙනම් කරු ජනාධිපතිතුමනි යන්න ඉස්සෙල්ලා මේකට කරුණා කරලා උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට එක දෙයක් මාදිවල මං ඉන්න නිවාස සංකීර්ණයේ මාදිවල മന്ത്രി නිවාසයේ එහා පැත්තේ තියෙනවා කෝට්ටේ මාදිවල මේ රාහුල විද්‍යාලේ. ඒ කට්ටිය ජනතාව මාව හම්බෙන්නත් ඇවිල්ලා මට මේ සමාජ ජාලවලත් මේ ප්‍රශ්නේ තිබුණා. කරුණා කරලා මේකට උත්තරයක් දෙන්න. ඒ පැත්තේ ඉන්නවා ඉසුර දේවප්‍රිය කියලා පුදුමාකාර දේශපාලඥයෙක්. එතුමා මෝඩයාගේ දිනේදී ගිහිල්ලා මේ රාහුල විද්‍යාල අවුරුදු 25ක් මේ මේ හිටිය ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ නමට තිබුණු විදුහලක් ඔහුගේ නමට දාගත්තා. තොටගමුවේ රාහුල ආමතුරුන්ගේ නමට තිබුණු ඒ විදුහල එතුමා දාගත්තා ඉසුර දේවප්‍රිය විදුහල කියලා. අනේ ගරු ජනාධිපතිතුමනි පුළුවන් නම් ඔබතුමාගේ ගෝලයාව පොඩ්ඩක් හදලා දෙන්න. එතුමා ඒ කියන්නේ අනුන්ගේ උපැන්න වලට අනුන්ගේ ළමයිට උපැන්න දෙනවා. කරුණා කරලා පුළුවන් නම් ශැන්ග්‍රිල්ලා එක බේර ගන්නවා වගේ අපිට මේ තත්භාෂා පරවේශමර ඒ ස්වාමින්වහන්සේගේ නමට අවුරුදු 20 ගානක් තිබුණු ඉස්කෝලයක් මේ හාදෑ ලියාගත්ත මේ හාදෑගේ නමට.
ගරු ඇමතුමා කාලේ අවසානයි ඔබතුමාට. ගරු ඇමතුමා කාලේ අවසානයි ඔබතුමාට. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමාගේ විනාඩි 5 තමයි දුන්නේ.
162 කමාරක් ජනතාවක් ඡන්දෙ දුන්නු ඔබතුමාගේ නම කොහෙවත් තිබුණට අපි කතා කරන්නේ නැහැ. ඒකට සිරිමාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති කෙනෙක් නම් දාගත්තොත් අපිට කතා කරන්න දෙයක් නැහැ. එතුමාට
කරුණාකරලා බාධා කරන්න එපා ගරු රාජ්‍ය ඇමතුමාට කතා කරන්න දෙන්න.
අර මුලාසනරුණු මන්ත්‍රීතුමනි මට විනාඩියක් හම්බුණා. මම කියන්නේ ගරු ජනාධිපතිතුමනි ජෝන් එෆ් කෙනඩි කියලා තියෙන ඇමරිකාවේ ගුවන්තොටුපළවල් ඒ ගෞරවනීය ජනාධිපතිවරුන්ගේ නම් වලින් ගුවන්තොටුපළවල් තිබුණාට අපි කතා කරන්න බෑ. නමුත් මේ ඡන්ද 26000ක් ගත්ත 13 වෙනියට පළාත් සභාවේ ආව මේ පිනාට මහැමතිකමක් ගත්ත අපේ ඉසුර දේවප්‍රිය මහත්මයා එයාගේ නමින් විදුහල් හදනවා. ඒක අනුමත කරන්න බෑ ගරු ජනාධිපතිතුමනි. ඒ හින්දා ඒක අනිත් එක දාලා තියෙන්නේ විවෘත කරන්නේ අප්‍රේල් පළවෙනිදා.
ගරු ඇමතුමා දැන්
මෙයා දාන්නේ
ගරු ඇමතුමා කාලේ අවසානයි. කාලේ අවසානයි අවසන් කරා.
ඒ හින්දා මම වාඩි වෙන්න ඉස්සෙල්ලා නැවතත් ඔබතුමාට බැගෑපත්ව අපිව බේරගත්ත, අපිව මරණයෙන් බේරගත්ත, මේ රට සුදු වෑන් වලින් බේරගත්ත, මේ වරේ කුඩු වලින් බේරගත්ත මේ රත්තරන් අපේ ජනාධිපතිතුමාගෙන් වචනයක් බලාපොරොත්තු වෙනවා. ෂෙන්රිල් ඇග්‍රීමෙන්ට් එක මම සභාගත කරනවා වගේම ඔබතුමාගේ අතටත් දෙනවා. හැන්සාඩ් ගත කරනවා අතටත් දෙනවා. මම ඇවිල්ලා දෙන්නම් කරුණාකරලා මේකට වැදියත් වෙන්න කියලා මම ඉල්ලමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු රංජන් රාමනායක අමාත්‍යතුමාට. ඔබතුමාගේ වෙලාව ගත්තේ ගරු චන්දිම ගමගේ මැතිතුමාගේ වෙලාව විනාඩි 5ක් වැඩිපුර දුන්නේ. මීළඟට ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමාට ඔබතුමාටත් විනාඩි 5ක පමණ කාලයක්.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දවසේ ජාතික ආරක්ෂාව සහ පරිසර අමාත්‍යංශ ගැන සාකච්ඡාවට භාජනය වෙන මොහොතේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙද්දී සිද්ධ වෙන පොලිසිය තුලින් මේ මද්‍රව්‍ය මැඩලීම වැටලීම සහ මද්‍රව්‍ය ඒ පාවිච්චි කරන්නන් ඒ ග්‍රහණයට හසු කර ගැනීම සහ වෙළඳාම් කරන්නන් ග්‍රහණයට හසු කර ගැනීම සම්බන්ධයෙන් පොලිසිය යම්කිසි සාධනීය තැනක සාධනීය වැඩකටයුත්තක මේ වෙද්දී නියැලෙමින් ඉන්නවා. ඒ නිසා අපේ විශේෂ ස්තුතිය ඒ සඳහා කටයුතු කරන විශේෂයෙන්ම පොලිසිය භාරව කටයුතු කරන සියලු දෙනාටත්, එවැගේම DIG ලතීෆ් මහත්මයාටත්, එවැගේම විශේෂයෙන් කියනවා මම නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ උතුර භාර උතුරු පළාත කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා සුවිශාල වැඩකටයුත්තක් මේ වෙද්දි කරනවා. පාසල් සම්බන්ධ කරගෙන, ගමේ ග්‍රාමීය කමිටු සම්බන්ධ කරගෙන, ඒ වගේම අනෙකුත් මේ සියලු දේවල් සම්බන්ධ කරගෙන සුවිශේෂී කටයුත්තක් කරනවා. ඒ නිසා මම විශේෂයෙන් මෙතුමන්ලට මේ වෙනුවෙන් පොලිස්පතිතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුද කරනවා මේ මද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන්. ඒ වගේම කියන්න ඕන ඒක කෙරෙන අතරතුර ස්වාධීන පොලිස් කොමිසමක් තුලින් බලාපොරොත්තු වෙන ඇතැම් දේවල් රටේ අද සිද්ධ වෙන්නේ නැහැ. අපි දැන් ස්වාධීන පොලිස් කොමිසම තුලින් බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන පොලිස්පතිතුමත් ඉන්නවා ඇති මං හිතන්නේ. එතුමත් ඉන්න වෙලාවේ අපි කියන්නේ දැන් අපි සහෝදර මන්ත්‍රීතුමෙක් අපේ DV චානක මන්ත්‍රීතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් කතානායකතුමාට යොමු කළා. ඒ මොකද්ද එතුමා යොමු කළේ? එතුමාට මරණීය තර්ජන තියෙන එක සහ එතුමගේ ඒ වෙනත් වැරදි වලට එතුමාව යොමු කර ගැනීමට එතුමාගේ හිතවතුන්ට පහර දීලා හිතවතුන්ට අඩත්තේට්ටම් කරපු එකක් සම්බන්ධයි. එතනදී කතානායකතුමාත් සාධාරණීය මැදිහත් වීමක් කරලා පොලිස්පතිතුමාටත් ඒ වගේම ස්වාධීන පොලිස් කොමිසමටත් ඉල්ලීමක් කළා මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න, ඒ ගැන කටයුතු කරන්න කියලා පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. හැබැයි අපි හිතනවා පොලිස්පතිතුමා මේ හැම කටයුත්තක්ම කරන හින්දා ඒකට උත්සුක වෙන්නේ නැති, කටයුතු කරන්න ඇති කියලා. හැබැයි මොකක්දෝ දේශපාලන හස්තයක් විසින් අද මේක මැඩ පවත්වලා තියෙනවා. අද මේක නවත්තලා තියෙනවා. අද වෙද්දී ඒ පොලිස් නිලධාරියා, එහෙම නැත්නම් ඒ බාර පුද්ගලයා අද වෙද්දී ඒ පොලිස් ස්ථානයේ සේවය කරනවා. එතකොට අපිට තියෙන ගැටලුව 225 තුල වරප්‍රසාද තියෙනවා කියනවා, 225 නීති හදනවා කියනවා, 225ට එහෙම බලයක් තියෙනවා කියනවා. හැබැයි අපිට මෙවැනි කටයුත්තකදී මැදිහත් වෙන්න පුළුවන්කමත් පොලිසියට, එහෙම නැත්නම් ඒ අදාළ පොලිසිය බාර ඒ කිසි කෙනෙකුට නැහැ.
ඉතින් ඒ නිසා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයයි
තියෙනවා. අපිට මෙහෙම සිද්ධ වෙනවා නම් අපි අහනවා අර ගමේ ඉන්න සාමාන්‍ය පුද්ගලයාට, එහෙම නැත්නම් මැගලින් නැන්දට, එහෙම නැත්නම් සිමිහු මාමට මේ නීතිය කොහොම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එනිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සම්පාදනය කරලා දුන්න ස්වාධීන පොලිස් කොමිසම තුල තියෙන ඒ නියම අයිතිවාසිකම රටේ ජනතාවට ලබා දෙන්න කියලා ඔබ තමුන්නාන්සේලාගෙන් මතක් කරලා ඉල්ලීමක් කරනවා ඒ කටයුත්ත වෙනුවෙන්. මොකද අද මේක දේශපාලන ගේම් එකක් බවට පත් වෙලා තියෙන්නේ. අපි දකිනවා පොලිසිය යම් කිසි කෙනෙක් පහර දුන්නාම පහර දුන්න පුද්ගලයා, පහර කාපු පුද්ගලයා රෝහල්ගත වෙනවා, එහෙම නැත්නම් පහර දුන්න පුද්ගලයා හැංගෙනවා. එතකොට පහර දුන්න පුද්ගලයා ඉදිරිපත් වුණාට පස්සේ අර ඉදිරිපත් වෙන වෙලාවට ඒ පහර කාපු පුද්ගලයා වෙනුවෙන් පොලිසිය කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරනවා දැන් ලොකු ගැටලුවක් තියෙනවා මේ මදුෂ් සම්බන්ධයෙන්. අපි දැක්ක අයියේ කංජිපාණි ඒ පාතාල නායකයව මාලදිව ඉනට යවන්න සූදානම් කරලා තිබුණා. දැන් මීට ඉස්සෙල්ලා මේ වගේ රාජ්‍යතාන්ත්‍රිකව මේ වගේ වෙනත් රාජ්‍යයන් වලට ගිහිල්ලා කටයුතු කරන පාතාල නායකයින් අපිට නීතිය සම්පාදනයේ
ක්‍රම වේ. ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඒ රටට ගෙනහිල්ලා අරගෙන එන්න.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
තව විනාඩි දෙකක කාලයක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි අපේ සහෝදර මේ මේ මන්ත්‍රීතුමාගේ අපේ වීර කුමාර මන්ත්‍රීතුමාගේ වෙලාවෙ
ඒක දෙන්න ඕන.
එතුමා ලබා දෙනවා කොහොමද?
එතුමා ගරු මන්ත්‍රීතුමා විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා එවන්න ඕන අපිට.
එතුමාට කියලා තියෙන එතුමා දැන් නම් කරයි. ඒ නිසා මේ මේ කටයුතු මට කියන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා
විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා අපට දෙන්න ඕනේ වෙලාව.
මේ දැන් එතුමා ඇවිල්ලා ඔබතුමාට මේ 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 දැනුම් දෙයි. ඒ නිසා මට විනාඩි දෙකක් විතර වෙන මම ඊට පස්සේ නවත්තන්නම්. ඒ නිසා මේ මේ රාජතාන්ත්‍රිකව මේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධය හරි පාතාලයට සම්බන්ධය කටයුතු කරද්දී පොලිසිය සහ රජයේ මේවට අවශ්‍ය කරන මැදිහත් වීම කරලා ඒ රටවල් වලින් මේගොල්ලෝ ගේන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ දරුණුම ගණේ පාතාල නායකයා හෙට වෙන රටකට ගියා කිව්වොත් අපිට අපේ ජීවිත ගැනත් අවදානමක් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. මේ 225 දෙනාම ඒ වෙනුවෙන් ඒ ක්‍රියාවලිය වෙනුවෙන් චෝදනාවෙන් කටයුතු කරපු නිසා. ඒ වගේම මම මේ නීති සම්පාදනය කරන ආරක්ෂක අමාත්‍යාංශය සහ අනිකුත් අයටත් පොලිසියටත් කියනවා පැහැදිලිව මේ අන්තර්ජාලය තුල ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක් අද වෙද්දි තියෙනවා. මේ පින්තූර එකට එකට බද්ධ කරලා යම් යම් අසැබි පින්තූර එහෙම නැත්නම් ජාතිවාදී අවුස්සන්න එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයන් ඉලක්ක කරගෙන කරනවා. ඒ නිසා මේ දවස්වලත් ඔය සමාජ ජාලා වෙබ් අඩවිවල ශීඝ්‍රයෙන් ඒවා ව්‍යාප්ත වෙලා යනවා. ඒ නිසා මේ වෙනුවෙනුත් මං හිතන්නේ නීතියක් සම්පාදනය කරනවා නම් හොඳයි කියලා. මොකද රට තුල මෙවැනි වැදගත් කාරණා තියෙද්දී කොහෙවත් නැති වල්පල් කියන්න නෙමේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු එවන්නේ. ඒ මන්ත්‍රීවරු එවන්නේ තමුන්ගේ ගම් ප්‍රදේශයේ තමුන්ගේ පළාතේ ඒ වගේම රටේ තුල තියෙන දේවල්. දැන් මෙතෙන්ට ආපුවාම ගොඩක් උදවිය යොදාගන්නේ මඩ ගහන්න. දැන් ගොඩක් උදවිය මේ වැඩකට නැති කොහෙවත් නැති ඉඩම් විකිණිල්ලක් එහෙම නැත්නම් වෙනත් දේවල් අදගෙන අරගෙන මඩ ගහගෙන මඩ නාගෙන මේ පාර්ලිමේන්තුවේ බලන් ගියාම පාර්ලිමේන්තුවේ
කතා කරු මන්ත්‍රීතුමා කාලේ අවසානයි
මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ
කාලේ අවසානයි කරු මන්ත්‍රීතුමා
මේ නිලදා මේ සියලු දෙනාට අද සිද්ධ වෙලා තියෙන මේ මඩ ගහගෙන බලන්න. ඒ නිසා මෙවැනි වැදගත් විවාදයකදී මම අවසන් කරන්නම්. වැදගත් විවාදයකදී අපි ඉල්ලා හිටනවා මන්ත්‍රීවරුන්ට රටට යෝග්‍ය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඒයි පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද ගරු ඉන්දුරිල් මන්ත්‍රීතුමා?
ගරු
කාලේ අපිට යවන්න එපා පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්නේ.
ඉතින් අනුරුද්ධ මන්ත්‍රීවරයා කියන මේ කොහෙවත් නැති ඉඩම් විකිනෙල්ලක්
පිට. ආහ් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ගරු. ඊළඟට ගරු හේසා විතානගේ මන්ත්‍රීතුමා.
අර මගේ නම
කිව්වා. ගරු හේසා විතානගේ මන්ත්‍රීතුමා.
ඔව්. මේ ගරු කාරක සභා සභාපතිතුමනි මේ ළඟ විඳන් කෑ ගහනකොට බෑ.
කොහෙවත් නැති
මේ මේ පැත්තට ඇවිල්ලා ළඟ විඳන් කෑ ගහනකොට අමාරුයි. මේ ගරු කාරක සභා සභාපතිතුමනි අද දින විශේෂයෙන්ම මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශය වගේම ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ වැඩි ශීර්ෂය සාකච්ඡාවට ගැනන වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕන අධිකාර ජනාධිපතිතුමත් මේ උත්තරීතර සභාව ආමන්ත්‍රණය කරලා ගියා. අපි මුලින්ම සතුටු වෙනවා එතුමා යටතේ විශේෂයෙන්ම මේ වෙනකොට නිල බලයෙන් නොවුනත් අපේ පොලිසිය පිළිබඳ අමාත්‍යාංශයේ තියෙනවා. කෙසේ හෝ මේ රටේ මද්‍යව නිවාරණය වෙනුවෙන් යම් කිසි වැඩසටහනක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් මම විශේෂයෙන්ම ස්තුතියක් කරන්න අවස්ථාව කරගන්න මේ වෙලාවේ අපේ හිටපු අමාත්‍යවරු මේකට ශක්තිය හයිය දීපු අමාත්‍යවරු වර්තමානයේ ගරු ජනාධිපතිතුමා ඒ වගේම මේ වෙනුවෙන් මහා දැවැන්ත මෙහෙමකර පොලිස්පත්තුමා ඉඳලා පොලිසියේ පොලිස් කොස්තාපල් වරයා දක්වා කාර්ය සියලු දෙනාටම මොකද අපි විශ්වාස කරනවා මේක සියලු දෙනා එකතු වෙලා කරන්න ඕන කාරණාව. මේක තනි කාටවත් ලකුණු දාගන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි. මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නිර්මාණය කරේ මේ රටේ සමහර දේශපාලනඥයන්ගේ හයිය. අදටත් වර්තමානයේ වෙනකොටත් මම විශ්වාස කරනවා මේ උත්තරීතර සභාව නියෝජනය කරන සමහර දේශපාලනඥයෝගේ හයිය ශක්තියත් එක්ක තමයි මද්‍රව්‍ය ජාවාරම් කරුව ආරක්ෂලා ඉන්නේ. ඔය එක එක නම් කියවෙනවා. ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කටයුතු කරනවා. මේ ලෝකෙට පේන්නේ නැති උනාට පිටිපස්සෙන් ඉඳගෙන නිසා ගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. අද මේ තියලා තියෙන පියවර අතිශයින්ම සාධාරණ සාධනීය පියවරක්. මේක තවදුරටත් ශක්තිමත් වෙන්න නම් මේ ජාවාරම් කරුව පිටිපස්සෙන් ඉඳගෙන හයිය දෙන ශක්තිය දෙන දේශපාලනඥයෝ රටට හෙළි කරන්න. මේ වගේම මේ මේ ජාවාරම් කරුව අල්ලගෙන ඇවිල්ලා දැන් අපිට කුඩු අහු වුණාට කොකේන් අහු වෙලා විනාශ කරාට වඩා වැදගත් වෙන්නේ. මේක පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ අදාළ ජාවාරම් කරුව එළියට අරගෙන එන එක. ඒ නිසා අපි දන්නවා දැන් ගමේ කසිප්පු අහු වෙනවා නම් ඒ කසිප්පු මුදලාලි නැත්තම් කසිප්පු ජාවාරම්කාරයා නෙමෙයි හිරේ යන්නේ නැත්තම් උසාවියට ඉදිරිපත් වෙන්නේ උගේ ගාව වැඩ කරන කෙනෙක්. ඉතින් එහෙම වුණාට පස්සේ ආයි නැවතත් මේ ජාවාරම්කාරයෝ අවශ්‍ය ප්‍රමාණයට මුදල් හම්බ කරලා තියෙන නිසා ඔවුන්ට මුදල් වලින් ඕන දෙයක් කරන්න පුළුවන් නිසා අපි දන්නවා පොලිස් දෙපාර්තමේන්තුවට වුණත් හරි දේ හරි විදිහට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මම හිතනවා මේ ස්ථානයේ පොලිස් ප්‍රතිතුමා ඇති කියලා විශ්වාස කරනවා. පොලිස් කොමිෂන් සභාවක් තියෙන වෙලාවේ අපි අදටත් දකිනවා ගරු කාරක සභා සභාපතිතුමනි පොලිස් දෙපාර්තමේන්තුවට අපි දැක්කා අතිගෞරව ජනාධිපතිතුමා පහුගිය කාලේ ප්‍රකාශයක් කරා මේ කසිප්පු මැඩලීම වෙනුවෙන් පොලිසියල ස්ථානාධිපතිවරු වග කියන්න ඕන කියලා කාරණාව චක්‍රලේඛයන් නිකුත් කරනවා කියලා. ඒ කාරණාව පිළිබඳව මේ වෙනකොට වර්තමාන තත්ත්වය මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි විශේෂයෙන්ම අපි නියෝජනය කරන ප්‍රදේශවල වැඩිපුර දෙවි ජනතාව ජීවත් වෙන නිසා අපි දන්න මේ කසිප්පු කාර්යය නැත්තම් කසිප්පු ජාවාරම් කාර්යය නිසා ඒ අහිංසක මිනිසුන්ගේ සිවිල් ජීවිතවලට විශාල හානියක් වෙනවා. මේවා පිටිපස්ස සමහර ස්ථානාධිපතිවරු ඍජුව ඉන්නවා. සමහර ස්ථානාධිපතිවරයා මේක ආරක්ෂා කරන නිසා වුන් ඒක අදහවුණොත් ආපෝ හෙට නවත්තලා අනිදිඳුල වැඩේ පටන් ගන්න නිසා අපි හිතනවා ඉතා කඩිනමින් මේ වෙනුවෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ ආපාල නණ්ඩු ඇවිල්ලා අවුරුදු දැන් හතරක් ගෙවිලා තියෙන වෙලාවේ අන්තිම මොහොතේ හරි මේ වෙනුවෙන් රටේ ජනතාවත් උනන්දු වෙන ආකාරයට අවධානය යොමු වෙන ආකාරයට පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම මේ සඳහා යොමු යුතු ආයතන කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමති පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් ගැන. මේක මම හිතන්නේ අද උදෑසන සාකච්ඡා වුණාද මම දන්නේ නැහැ. නමුත් මම මතක් කරන්න කැමතියි මගේ මේ අවස්ථාවේදී ගරු කාර්ක සභා සභාපතිතුමනි ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා පොලිස් කොස්තාපල්වරු තමන්ගේ තනතුරට බැඳලා විශ්‍රාම යන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් විදියට.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා තව.
විශ්‍රාම යන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් විදියට. මොකද හේතුව අපේ මේ උසස් වීම ක්‍රමවේදයක් නැහැ. මම නිසා මම ලබාගත්තේ තොරතුරුත් එක්ක විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ මම විස්තර අහලිවිල්ලා මේ පහුගිය තොරතුරු ලබා ගත්තා. මේ රටේ ඉන්න පොලිස් කොස්තාපල්වරු සැරයෙන් නිලයට පත් කරන්න මම වෙනම වැටුපක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ වැටුප් මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඔවුන්ට අර පොලිස් සැරයෙන් වරුවකු වෙන ඒ ලබා දිය යුතු මුද්‍රාව ලබා දීම විතරයි තියෙන්නේ. ඒක කරන්න ඇයි ආණ්ඩුව අපොහසත් වෙන්නේ? ඒ වෙනුවෙන් ඇයි මේ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ මම මේ පිළිබඳ අවබෝධයක් තියෙන පොලිස් පතිවරයාගේ අවධානය නොමු වෙන්නේ යොමු නොවෙන්නේ කියලා මම මේ වෙලාවේ විමසන්න කැමතියි. ඒක මම හිතන මේ රටේ සමස්ත පොලිස් ප්‍රජාව වෙනුවෙන් මම ඉල්ලන ඉල්ලීම කරුණාකර මේ අවශ්‍ය වෙනස් කිරීම කරන්න. එතනින් එහාට සැරෙන්වරයෙක්ගේ නිලයේ සිට උප පොලිස් පරීක්ෂකවරයෙක්ගේ නිලය දක්වා මම හිතන්නේ විශාල කාලයකින් මේ අවස්ථාව ලබා දීලා නැහැ. අපි දන්නවා ආයේ අනාගතේ කවදාවත් මේ රටේ පොලිස් පතිවරයෙක් බිහි වෙන එකක් නැහැ. උප පොලිස් පරීක්ෂකවරයෙක්ගේ ඉඳලා ඉවරලා උඩට යන පුළුවන් නිලධාරියෙක්. මොකද දැන් ඍජුවම සහකාර පොලිස් අධිකාරිවරු බඳවා ගැනීම නිසා එනිසා කෙසේ හෝ මේ නිලධාරීන් උප පොලිස් පරීක්ෂකවරු වසර ගණනාවක් පොලිස් පරීක්ෂක තනතුරු අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම පොලිස් පරීක්ෂණ තනතුරේ ඉන්න විශාල පිරිසක් අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ මම වගකීමෙන් කියනවා ගරු කාර්ක සභා සභාපතිතුමනි පොලිස් පරීක්ෂකවරු ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු නැත්තම් මේ රටේ අවුරුදු ගණනාවක් පොලිස්
පරීක්ෂක
මට චමින්ද විජේසිරි මන්තුමාගේ කාලයත් ලබා දෙනවා.
එතුමා දෙනවද? හොඳයි.
ඒ නිසා ගරු කාර්යක සභා සභාපතිතුමනි අපි ඉල්ලීමක් කරනවා. පොලිස් ස්ථානාධිපතිවරු බඳවා ගැනීමද මම හිතන වර්තමානයේ පොලිස් කොමිසම ආරා සිදුවෙන හින්දා මේ විනිවිදභාවයක් මේකේ තියෙනවා. පෞගේ කාලේ සුදුසු උසස් නිලධාරි විශාල ප්‍රමාණයක් ඉදෙද්දී දේශපාලනඥයන්ගේ අවස්ථාවේ මත දේශපාලනඥයන්ගේ ඕනෑ නිලධාරියා මේ ස්ථානාධිපති තනතුර ලබා දීම තුරු මම හිතනවා ඒ නිලධාරි මහා අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා පොලිස් කොමිසමෙන් මේ නිලධාරීන්ට වෙච්ච අසාධාරණයත් එක්ක උන්ගේ සේවා කාලය ගැන සැලකිල්ලට දක්වලා ඒ අවශ්‍ය සහයෝගයේ ශක්තිය මේ කාල සීමාවෙදී හරි ලබා දෙන්න කටයුතු කරන්න කියන කාරණාව. ඒ වගේම ගරු කාර්යක සභා සභාපතිතුමනි
ඕඩර් ප්ලීස් ගරු කථානායකතුමා මුලාසනට.
ගරු ඒචාවිත මන්ත්‍රී කතා කරන්න.
ගරු කථානායකතුමනි එවැගේම මම කතා කර හිටියේ නීති ආ සාමයේ පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව. එනම් ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳවත් යම් වචන කීපයක් කතා කරන්න ඕන. අපි ස්තුතිවන්ත වෙනවා අපේ වර්තමාන මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාට. මේ වසරේදී මම හිතන්නේ කවදාවත් පෞගේ කාලේ අපි දැක්ක රණවීරු ගැන කිඹුල් කඳුළු හෙලන අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කරගන්න බැරි කාරණාවක්.
තව විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ඔව් ගරු කථානායකතුමා අවසන් කරනවා. මේ වසරේදී ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම, ඔවුන්ගේ නිවාස කුලී දීමනා වැඩි කිරීම ඇතුළු සුවිශේෂී ධනාත්මක වැඩසටහන් රාශියක් මේ අයවැයට ඇතුළත් කරලා තියෙනවා. සා අපි හිතනවා මේ රට නිදහස අරගෙන දීමේ පුරෝගාමී ශක්තිය හයිය වෙච්ච ආරක්ෂක අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වෙනුවෙන් මේ සහයෝගයේ හයිය ශක්තිය ලබා දීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ නිලධාරීන් විකුණගෙන කාලා ඒ නිලධාරීන්ගේ නාමයෙන් දේශපාලනක වාසි කවුරු හරි ගන්න උත්සාහ කරනවා නම් මේ රටේ ජනතාව තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ නිලධාරීන් දේශපාලනයෙන් තොරව තමගේ ජීවිත පූජා කරලා ලේ වගුරුල මේ රට බේරාගත්ත මේ රටට දෙන ආදරේ. ඒකේ ලකුණු කාට ගියත් කවුරු දාගන්න හැදුවත් ඒ අහිංසක නිලධාරී මේ රටට ආදරේ කරපු නිලධාරීන්ට ඒ ගරුත්වය හිමි විය යුතුයි කියන කාරණාව ඔවුන්ට ඒ ගරුත්වය හිමි වෙනවා නම් රජයක් විදියට වග කියන්න ඕන. අපි ඔවුන්ට ඔවුන්ගේ ශක්තිය හයි වැඩි කරන්න කටයුතු කිරීම. ඒ වගේම ගරු ජනාධිපතිතුමා භාරයේ තියෙන මහවැලි සහ පරිසර අමාත්‍යාංශය ගැන වචන කීපයක් කතා කරන අද උදෑසන මම පාර්ලිමේන්තුවේ කතා කරන වෙලාවේ මම අදහස් දැක්වුවා අපේ රාජ්‍ය අමාත්‍යවරයා ඒකට උත්තරයක් ලබා දුන්නා. මම හිතනවා රාජ්‍ය අමාත්‍යතුමායි මායි ඒ අනවශ්‍ය පැටලීමකට ලක් වෙන හේතුව තමයි රාජ්‍ය අමාත්‍යතුමා ඒක අවබෝධයෙන් තොරව කතා කරේ වෙලාවේ. ඒ නිසා මම හිතනවා මේ පරිසර අමාත්‍යාංශය කියන්නේ මේ රටේ අර මත්ද්‍රව්‍ය නසනවා වගේම මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන ආයතනක්. අද සියලුම මංකොල්ල ටික සිද්ධ වෙන්නේ පරිසර අමාත්‍යාංශයේ තහියක් දුන්නොත්. වැලි ජාවාරම් කරයොන්ට වැලි ටික කපා ගන්නත් පරිසර අමාත්‍යාංශයේ අවසරය ඕන. ඒ වගේම තමයි ඔය ගස් ටික කපනවා කියලා කෑ ගහන විශාල වශයෙන් වනහානිය කරන තැන්වලටත් මේ පරිසර අමාත්‍යාංශයේ
ගරු මන්ත්‍රීතුමා වෙලාව අවසන් වෙනවා.
හොඳයි. හොඳයි. ඉතින් පරිසර අමාත්‍යාංශය කියන්නේ බෝඩ් ලෑල්ලකට සීමා වෙලා යම් පිරිසක් ආරක්ෂා කරන එක නෙමෙයි මෙරටේ සමස්ත ක්‍රියාවලිය තුළම සිදුවන හානිය වෙනුවෙන් පෙනී සිටින්න ඕන ආයතනයක්. ඒක ජනාධිපතිතුමා ගාව තිබුණාට රාජ්‍යමතුමනි ඒකේ අවංකභාවය මොන විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේකේ ඉන්න නිලධාරී අවංකව මේ රටට ආදරය කරන විදිහට ක්‍රියාත්මක වෙනද පුංචි මිනිහා ගැන හොයලා මහා ජාවාරම්කාර මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටිනවාද කියන කාරණාවත් ඔයන්න කියලා මතක් කරගන්න. මගේ අදහස් දැක්කේ
බොමිතේදී ගරු මන්ත්‍රීතුමා ගරු චාරංග බස්නායක මන්ත්‍රීතුමා වහන්සේ විනාඩි පහක් තියෙනවා ඔබතුමාට.
ගරු කථානායකතුමනි අද වැඩගත් අමාත්‍යංශයක් යටතේ කතා කරන්න ලැබුණත් ඉතාමත් කෙටි වේලාවක් තියෙන නිසා මම සඳහන් කරනවා මහවැලි අමාත්‍යංශය යටතේ ගත්තොත් විශේෂයෙන් මා නියෝජනය කරන කුරුණාල දිස්ත්‍රික්කයේ ගල්ගමු මැතිවරණ කොට්ටාසේ දිස්ත්‍රික්කයේ එකම මහවැලි කලාපය තමයි මීගලෑව මහවැලි කලාපය කියලා කියන්නේ. මේ මීගලෑව මහවැලි කලාපයේ ග්‍රාම සේවා වසම් 15කින් සමන්විත ගොවි සංවිධාන 25කින් සමන්විත කලාපයක් වාරි හෙක්ටයාර 2222ක් ගොඩ ඉඩම් 2222ක් තියෙන කලාපයක්. ඒ වගේම මේ වෙනකොට තුන්වෙනි පරම්පරාවත් මුල් පරම්පරාවත් ඒකරාශී වෙලා මේ වගා කටයුතු කරනවා. ගොවි පවුල් ගත්තාම 6500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ ඉතාමත් අති දුෂ්කර ප්‍රදේශයක මේ ප්‍රදේශයේ හැමදාම දැවෙන ප්‍රශ්නයක් තමයි දැන් වසර ගණනාවක් තිස්සේ ඉඳලා මේ ප්‍රදේශයට කලාවෙන් වතුර දෙන්න මංගල දිනේ හැටියට ආරම්භ වෙන්නේ 1976 අප්‍රේල් 6 වෙනිදා තමයි පටන් ගත්තේ. මේනකොට කන්න 76ක් කරලා තියෙනවා. මේ කන්න 76 පුරාටම මේ ගෙවීගිය දශක කීපය තුළම මේ ජනතාවට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ නිසි කලට නිසි වෙලාවට ජලය ලැබෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. අදටත් මේ ප්‍රශ්නය විසඳිලා නැහැ. අද මේ වෙනකොටත් මේ කන්නේත් මේ නර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හැම සැරේම විශේෂයෙන්ම මහල්‍ය අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් පවා දන්නවා. තඹුත් ඒකම නිවාසි කලාප ව්‍යාපාර කලාපයේ ඒ නිලධාරීනුත් දන්නවා. හැම සැරේම ගොවියන් සියලු දෙනාම ඒ තමන්ගේ කුඹුරු කරලා ඒ අවස අස්සන් නෙලා ගන්න වතුර නැති වෙනකොට එක්ක උද්ඝෝෂණ වලට යනවා. නැත්තම් කොහොම හරි ඒ සටන කරන්නේ ජය ගන්න උත්සාහ කරන්නේ විවිධ අවස්ථා වල හැලැප්පීම් වලට මැදි වෙලා. ඉතින් නිලධාරීනුත් අසරණතාවයට පත් වෙනවා. ගොවි ජනතාවත් අසරණතාවයට පත් වෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න මහජනනිතරට අපි අසරණතාවයට පත් වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට ගන්නේ ජනතාවගේ පැත්ත. ජනතාව වෙනුවෙන් තමයි අපි පෙනී සිටින්. ඒ නිසා මේකට ස්ථිර විසඳුමක් අවශ්‍යයි. මේකට විසඳුමක් නැත්තේ නැහැ. විශේෂයෙන් මේකට ලැබෙන කලාවේ ඉඳලා මුලන් නටුව
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා තව ඔබතුමාට.
විනාඩි තුනක් ගියේ නැහැ.
මම මේ ඔල්ලෝසු බලන්න මම කියන්නේ.
ඒ නිසා මේ තියෙනවා වෙලාව තියෙනවා. මේ ඒ නිසා මේකට මම ඉල්ලීම කරන්නේ මුලන් නටුව ප්‍රෙස් සංස්කරණය කරලා මුලන් නටුව වැඩි දියුණු කරලා මහකත් නෝරුව ඒ වගේම ගැටිලාව කියන මේ වැව් ටික ප්‍රෙස් සංස්කරණය කරොත් බණ්ඩාරගම දක්වා ඉන්න ජනතාවට මේ සහනය ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම මේක ඉතාම කඩිනමින් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ ජනතාව හැමදාමත් මේ වෙනුවෙන් පෙනී සිටින්නේ නිසා. ඒ වගේම මහවැලිය ගත්තාම වයඹටල් ව්‍යාපෘතිය. මේ වයඹටල් ව්‍යාපෘතිය කියන්නේ ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතිය. විශේෂයෙන්ම මෛත්‍රීපාල සේන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොරහකන්ද ව්‍යාපාරය යටතේ එතුමා අරංගිය සටනේ. ඒ වගේම මේක 2007 ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ මේ රටේ පාලක හැටියට එතුමාගේ ඒ ආශිර්වාදය තුළ තමයි ආරම්භ කරේ. වයඹටල් ව්‍යාප්තිය පටන් ගත්ත කටයුතු කරේ 2012 ඒ සදා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2012 අයවැය විවාදයේදී මේ වයඹටල් ව්‍යාප්තිය සඳහා අවශ්‍ය යෝජනා පසුබිම් දැම්මා. අද මේනකට ඉතාමත් සාර්ථක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජලාස 8ක් සහ කුඩා වැව් 310 315 කින් සමන්විත වෙනවා. ඒ වගේම කුඹුරු අක්කර 22000 ගොවි පවුල් 15000 ආවරණය වෙනවා. මේ සඳහා අක්කරට 1,05,000 ලබා දීලා තියෙනවා. ඒ නිසා රුපියල් මිලියන 28,000 විතර වැය වෙන ව්‍යාපෘතියක්. ඒ නිසා අප නියෝජනය කරන ප්‍රදේශ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ජනතාවට ඉල්ලන්නේ ඒ වැඩපිළිවෙල ඉතාමත් කඩිනම ක්‍රියාත්මක කළ දෙන්නේ නැහැ. හැබැයි මේ සඳහා පෝෂණය වෙන මම නිතරම ප්‍රශ්නයකට මැදිහත් වෙලා තියෙනවා. මහසිය මලංගමුව සහ කුබුකඩවල කියන ප්‍රදේශවල කලාපවලට මේ වාරි යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ ජනතාවගෙන් මට යම් චෝදනාවක තෙල්ලලා තියෙනවා. මේ පිළිබඳව මීට අවුරුදු එකහමාරට පෙර ගරු කතානායකතුමා අපේ මහින්ද අමරේර මහලි ඇමතිතුමායිදී මේක සාකච්ඡා කරා. ඒ සඳහා කටයුතු ඔක්කොම සම්පාදනය කරා. ඉතින් මම හිතන්නේ මහවැලි අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා
අර මන්ත්‍රීතුමා අවසන් කරනවා.
අවසන් කරනවා. නිලධාරීන් මම ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිනවා. මේ මහසිය බලංගමුගේ ජනතාවත් මේ ජලාශයේ මේ ඇලපද්ධති යනකොට ඒ අයටත් ලබා දෙන වැඩපිළිවෙලක් කටයුතු කරන්න මම හිතන්නේ කුමුරු අක්කරට 1,05,000 කම් වෙන්නේ. තව මම හිතන්නේ තව 50,000ක් අපට ලබා දෙන්න පුළුවන් නම් මේ දුෂ්කර කියන ගල්ගමුව ඇහැටුවව පොල්පිටිකව මහව අවම්පොල කියන පාසිලිකම් කොට්ටාසවල ඉන්න මේ ප්‍රදේශයේ මගේ මැතිවරණ කොට්ටාසේ විතර වැව් 853ක් තියෙනවා. මේ ව්‍යාප්තිය විතර මගේ මැතිවරණ කොට්ටාසේ වැව් 200ක් ආවරණය වෙනවා. ඒ වගේම තව කුඹුරක්කර අඩි 50,000ක් මම හිතන්නේ වැඩි කරලා දුන්නොත් තව වැව් 200කට යන්න පුළුවන්. කුඹුරක්කර තව 1000ක් 10000ක් අද වැඩ කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඔබ තමුන්නාන්සලායෙන් බොහොම ගරුවෙත් ඉල්ලා සිටිනවා. විශේෂ අවධානය මෛත්‍රීපාල සේන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සඳහා අවධානය යොමු කරන්න කියලා. ඉතින් මම හිතන්නේ මේ වැඩපිළිවෙල අද මේක ක්‍රියාත්මක කරන මේකට අඩිතාලම දාන්න වයඹටල් ව්‍යාප්ති අඩිතාලම දාන්න කරු කතානායකතුනි මම මැදිහත් වුනේ. මගේ PI ඉන්න කාලේ මැදිහත් වුනේ. අද එක්සත් ජාතිපක්ෂය ඇත්තටම උත්සාහ කරනවා උප්පැන්නේ ගන්න. මේ වයඹටල් ව්‍යාප්ති ඒගොල්ලෝ කරේ ඒගොල්ලෝ මැඬුම් කටයුතු කරේ කියලා.
මම
අහනවා
දැන් අවසන් කරන ගමන්
කියනවා මේ ක්‍රියාත්මක කරන ඇයි බැරි වුනේ කියලා. ඒ නිසා මේකේ අඩිතාලම දාපු නිර්මාතෘවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේක කටයුතු කරන්න ආරම්භ කරේ. ඒ වගේ මෛත්‍රීපාල සේන ජනාධිපතිතුමා මේක ඉදිරියට අරන් ගියේ. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා වයඹටල් ව්‍යාප්තිය වෙන කවුරුත් මේ ජලාශ මේ ඇලවල් මේ කැලේට වල් බිවිලා තියෙන මේ ප්‍රදේශ වලට ගිහිල්ලා කවුරුත් බලන්න ගියේ නැහැ. ඒක බලන්න ගියේ මම බලන්න ගියා. මම වගකීමෙන් කියන්නේ. ඒ නිසා මමත් මැදිහත් වුණා.
හොඳයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මට අවස්ථාව දෙන්න ඉච්චරයි.
මේ සඳහා දායකත්වය දබල ලබා දී මට මේ කල් ලබා දීම පිළිබඳව කරු කතානායකතුමාට ස්තුතිවන්ත
වෙනවා. හොඳයි. ගරු වෛද්‍ය ත්‍රිස්තා විජේමාන මැතිණිය විනාඩි 5යි ඔබතුමියට.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම පරිසර මහවැලි අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍ය වෛශීෂ්‍ය යටතේ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. අද දින මහජනතාවට සමීපම දෙපාර්තමේන්තුවක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුව ගැන අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අද දින මීට පෙර කතා කරපු කතික මහජන නියෝජිතවරුන් ප්‍රකාශ කළ පරිදි මේ පොලිස් දෙපාර්තමේන්තුවේ මේ උසස්සීම් දීමේදී නියම ක්‍රමවේදයකට එන්න ඕනේ. නැත්නම් මේ වෙනකොට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ඉන්න නිලධාරීන් බොහොම අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. එනිසා අද ඔවුන් තුළ තියෙන මානසික පසුබෑමක්, එනිසා නියම කාර්යක්ෂමතාවයකින් මොවුන්ට තමන්ගේ රාජකාරිය යෙදීමට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි අවධානය යොමු කරන්න කැමතියි. මීට කලින් කතා කරපු ඒ මහජන නියෝජිතවරුන්ගේ අදහස් අනුව මේ නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රජයේ සේවකින්ගේ සමස්තයක් විදියට මේ සංයුක්ත දීමනාව දෙන්න කියලා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනකොටත් අද මේ පොලිස් නිලධාරීන්ට ඒ සංයුක්ත දීමනාව ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම උසස්සීම් ගැන කතා කරනකොට මම මහජන නියෝජිතවරියක් විදියට අපේ පොලිස් කාන්තා පොලිස් නිලධාරියන් ගැන කතා කරන්න ඕනේ. මොකද අපි මෙහිදී දකින දෙයක් තමයි මේ පොලිස් නිලධාරියන්ගේ උසස්සීම සමස්තයක් විදියට ගත්තාම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. එනිසා විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ආරක්ෂක අමාත්‍යවරයා විදියට ඉන්න අපේ ගරු අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම පොලිස්පතිතුමාත් මේ අවස්ථාවේදී ඉන්නවා. එතුමාලාගේ අවධානය යොමු කරනවා යම් කිසි කෝටා ක්‍රමයකට හරි මේ කාන්තා පොලිස් නිලධාරියන්ගේ උසස්සීම් දෙන්න ඕනේ. නැතිනම් මං හිතන්නේ දිගින් දිගටම මේ අසාධාරණයේ වෙන මොහොතක විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා කාන්තා පොලිස් නිලධාරියන් හා
තව විනාඩි 3ක් තියෙනවා ගරුව මන්ත්‍රීතුමිය.
අපි දැකලා තියෙනවා ළමා හා කාන්තා කාර්යාංශයේ ගත්තාම මූලස්ථානයක් ස්ථිර මූලස්ථානයක් නැහැ. මේ නිසා අපිට මේ විඳිත දරුවන්ට ඒ වගේම අනිකුත් රාජකාරී කරගෙන යන මහජනතාවට ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා ස්ථිර ගොඩනැගිල්ලක් ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා මේ වින්දිතයෝ පොලිසියට ආවහම සමාජලාට ඔවුන්ගේ සුබ සාධනෙට එහෙම නැත්නම් ආහාර ටිකක් දෙන්නවත් දීමනාවක් ප්‍රතිපාදනයක් නැහැ. ඒ නිසා ඔවුන් මේ පොලිසිය තුල නිකරුණේ රස්තියාදු වීමත් සමග මේ කාර්යයේදී බොහොම අපහසුතාවයට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගරු කතානායකතුමනි සමහර ලාවට ද්‍රවිඩ දරුවෝ මේ පොලිසියට ආවහම ද්‍රවිඩ දැනීම පිළිබඳ නිලධාරීන් නොමැති වීම නිසා දිගින් දිගටම මේ ත්‍රිභාෂික පාඨමාලා හඳුන්වලා දීලා මේ නිලධාරීන්ට ඒ පිළිබඳ දැනුමක් ලබා දීම යෝග්‍යයි කියලා හිතනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දැනුවත් කරන්න කැමති අද මේ වෙනකොට මේ අන්තර්ජාලයත් එක්ක තියෙන සයිබර් ක්‍රයිම් සරහා ජනතාවට විඳින තියෙන පීඩනයත් එක්ක මේ නිලධාරීන් මේ සයිබර් ක්‍රයිම් සරහා ඒ පිළිබඳ දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් කියලා මම දකිනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අපි පොලිස් නිලධාරීන් විදිහට මම මේ අවස්ථාවේදී තාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා ගරු කතානායකතුමනි ඔබතුමා පහුගිය දිනවල මුහුණ දුන්නු ඒ සිද්ධියත් එක්ක පොලිස් නිලධාරීන් විදිහට මේ පාර්ලිමේන්තුව තුළ රාජකාරී කර ඒ නිලධාරීන් මිරිස් කුඩු ප්‍රහාරයේදී එල්ල කරපු ඒ අභියෝගමත් අවස්ථාවේදී ඒ නිලධාරීන් කරපු ඒ කාර්ය පිළිබඳවත් මම ගෞරවයෙන් සිහිපත් කරමින් විශේෂයෙන්ම මම
අවසාන කරන්න ගරු මන්ත්‍රී විනාඩියයි.
මම නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ආසනයේ අද පවතින පරිසර අමාත්‍යාංශයත් එක්ක තියෙන පවතින ගැටලු විදියට මැණික් සහ පස් කර්මාන්තය ගැන කතා කරනකොට මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. හෙට දිනේදී මේ සීතාවක ගඟේ මැණික් ක්‍රියාපතිය පිළිබඳ ඇති වෙලා තියෙන අක්‍රමිකතාවයත් එක්ක ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පස් කර්මාන්තයේදීත් මීට වැඩිය නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මොකද නැතිනම් මේ රුවන්වැල්ල ආසනය තුල මේ පස් කර්මාන්තයත් එක්ක ජනතාව ලොකු අභියෝග වලට ඉදිරියේදී මුහුණ දෙන්න.
හොඳයි, වෙලාව අවසන්යි ගරු මන්ත්‍රීතුමිය. හොඳයි, බොහොම ස්තුතියි ගරු වීර කුමාර දිසානායක මහත්තුමා. ඔබතුමාගේ විනාඩි 5ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මහවැලි පරිසර හා ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීර්ෂවලට මැදිහත්වීමේදී අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ අමාත්‍යාංශයේ පවතින නිසා පසුගිය කාලේ මම මේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලෙත් විශේෂයෙන්ම මගේ අවබෝධය තියෙන ඉතාම හොඳ වැඩසටහන් ගණනාවක් මහවැලි හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඉතාම ඵලදායි මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා පසුගිය කාල සීමාවේ විශේෂයෙන්ම මම උතුරු මැද පළාත නියෝජනය කරන නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය තමයි මම හිතන්නේ මහවැලි අමාත්‍යාංශයේ මෑත කාලේ ලබාගත් ඉතාම ඵලදායි 77න් පස්සේ පොල්ගොල්ල වික්ටෝරියා රන්දෙනිගල රන්ටබෙන් පස්සේ ලබාගත් ඉතාම ඵලදායි ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය රුපියල් කෝටි 23000කට වැඩි මුදලක් වැය කළා ඒ වගේම මම හිතන්නේ උතුරු මැද ඇල වයඹ මහ ඇල ප්‍රධානම යෝධයන් දෙන්නෙක් වෙනවා මේ ව්‍යාපෘතිය අපේ අක්කර ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් මාතලේ කුරුණෑගල පොළොන්නරුව ත්‍රිකුණාමලේ අනුරාධපුරේ මේ දිස්ත්‍රික්වල ගොවි ජනතාවට ප්‍රයෝජන වෙනවා එතකොට මේක අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අදත් ඉදිරියට යන නිසාම ලක්ගල පල්ලේගම හරිත නගරේ පහුගිය දවස්වල අපි හදලා විවෘත කළා තවත් ඒ වැඩ කොටස් විශාල ප්‍රමාණයක් පැතිරෙනවා වගේම ගොවිපවුල් විශේෂයෙන්ම මම දන්නවා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද ඇල ඇවිල්ලා වැටෙන මගේ ආසනයේ හොරවු පතානට වගේම විශේෂයෙන්ම මහ කනදරාව මානං කට්ටිය ඒ වැව් නාච්‍යදුව තිසාවැව මේ වැව් පද්ධතියම පෝෂණය වෙනවා අවුරුදු එකහමාරක් දෙකක් යනකොට මම හිතන්නේ මේ වෙලාවේ අපි හදපු සැලසුම් අනුව ඒ වගේම මම දන්න විදිහට මහවැලි අමාත්‍යාංශයේ තව සැලසුම් කරගෙන යනවා කැලණි ගඟේ වතුර මහවැලි ගඟට ගේන්න කිලෝමීටර 6ක වගේ දුරකින් නෝටන් වලින් ඒක ආවොත් සම්පූර්ණයෙන්ම මහවැලි ගඟේ වතුර ප්‍රශ්න විසඳෙනවා මම හිතනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දැනටත් වැඩ කටයුතු පටන් අරන් තියෙන නිසා මේ වැඩ කොටස් නිම කරගන්න පුළුවන් වෙයි කියලා. ඊගාවට අපි දැක්කා මමත් අමාත්‍යාංශ ඉන්න කාලේ අතිගරු ජනාධිපතිතුමා මහවැලියේ තිබුණු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මහවැලි ගොවි ජනතාවගේ ඉඩම් වල අයිතිය ඔවුන්ට ලබා දීම. ඔප්පු මම දැනුවත්තක් 150,000කට වැඩි ප්‍රමාණයක් දීලා තිබුණා. ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් අපි දෙන්න සැලසුම් කරලා තිබුණා. ඒ වැඩසටහනත් ඉතාම වැදගත්. මොකද අපි විශේෂයෙන් මගේ එච් කලාපේ තියෙනවා මහවැලියේ ගොවි ජනතාවට බලපත්‍රවල ඉඩම් වල විශාල
වැඩි දෙකයි.
ඉතා වැදගත්කමක් තියෙන එක නිසා මම විශ්වාස කරනවා මේ බලපත්‍ර ලබා දීමේදී ඉඩම් වල ඔප්පු ලබා දීමේදී තව කාර්යක්ෂම වෙනවා නම් ඉතාම වැදගත් කියලා. විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ ඉතාම ආකර්ෂණීය ව්‍යාපෘතියක් තමයි පැළ සිටු මේ ව්‍යාපෘතිය මේ වෙලාවේ නියඟේ පෑවිල්ල අපිට විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසාම අපි හිතනවා මේ ව්‍යාපෘති විශේෂයෙන්ම මහවැලියේ මම බලාපොරොත්තු වෙන මොරගහ කන්ද ව්‍යාපෘතියේ ඉතුරු ඇලවල් වල වැඩ කටයුතු තව කාර්යක්ෂම වෙනවා නම් හොඳයි කියලා. ඒ වගේම පවුල් අක්කර 3000ක් අපි වගා කරන්න විසිරි ජල තාක්ෂණ යටතේ සැලසුම් කරලා තිබුණා මහවැලියේ පවුල් 3000ක් තෝරගෙන තිබුණා කැබිනට් අනුමැතිය මේක ලැබිලා තිබුණා ඒක ඒ ඒ ඒ කාර්ය විශේෂයෙන්ම විසිරි ජල තාක්ෂණයේ උපයෝග කරගෙන සූර්ය බල ශක්තිය උපයෝග කරගෙන සැලසුම් කරලා තිබුණා ඒ ක්‍රියාත්මක වීම අපේ ගොවි ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නෝ ඒ සඳහා මම හිතනවා මහවැලි අධිකාරිය මැදිහත් වුණොත් ඉතාම වැදගත් වෙනවා කාර්යක්ෂම වුණොත් ඒ වගේම අපිට පරිසර අමාත්‍යාංශයේ යටතේ කරන් ගිබු පැලසිටීමේ ව්‍යාපෘතිය කාර්යක්ෂම වෙනවා ඒ වගේම අපි ආරක්ෂක අමාත්‍යාංශ යටතේ බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය මැදිහත් වෙලා මේ වෙලාවේ කරගෙන යන මද්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරයට අපි සුබපතනවා ඒ වගේම ඒක රටේ ජනතාවගේ ඉතාම ආකර්ෂණය ලැබිලා තියෙනවා ජනතාව විශ්වාස කරනවා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මැදිහත් වෙලා මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි කියලා ජනතාවගේ උනන්දුව
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
මට විනාඩියක් දෙන්න කතා නැකතුමනි ඒ වගේම විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන්න ඕනකම තියෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉස්සෙල්ලා මන්ත්‍රීතුමියත් කෝ විශාල උසස් ස්ට්‍රීම් ලබා දීමේ ප්‍රශ්නයක් තියෙනවා අපි අධිකාරු ජනාධිපතිතුමාට අවධානය යොමු කරලා තියෙනවා ඒ වගේම පොලිසිය උපාධිගත් නිලධාරීන් වුණු උසස් ස්ට්‍රීම් සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා මම කලින් උපදේශක කාර්ය සභාවලත් මේ සම්බන්ධයෙන් කතා කළා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා ඇතුළු සිරු නිලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඒ වගේම මහවැලි රාජ්‍ය අමාත්‍යතුමාටත් ඒ වගේම මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍යතුමාටත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු මහවැලි අමාත්‍යාංශ ලේකම්තුමා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට අපි සුබ පතමින් මම සමුගන්න ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මිතු කුමාර මහත්මයා විනාඩි 5ක් තියෙනවා.
විනාඩි
10ක් තියෙනවා. නැහැ. ඔව් හුඟක් අඩු වෙලා තියෙනවාද?
ගරු කතානායකතුමනි, වැදගත් අමාත්‍යාංශයක් පිළිබඳව කතා කිරීම නවත්වා දීම ගැන මම තමුන්වංශයට මගේ ස්තුතිය පන්මින් ප්‍රකාශ කරනවා. මොකද කාලය මගේ හින්දා මෙට මහවැලි බලාපොරොත්තුනේ උතුරුමැද පළාතේ කන්න දෙකක් නැත්නම් කන්නක් යලෙන් වතුයෙන් ඉඳලා යල් කන්න සුවර් නැහැ. ඊළඟට මේ කන්න දෙක වඩක කන්න තුනක් වගා කන්නම් මහවැලි බලාපොරොත්තුනේ ඉස්සෙල්ලාම. හැබැයි දැන් වෙලා තියෙන්නේ කරු කතානායකතුමනි, මහ කන්නත් වඩා කිරීම හරි සුවර් නැහැ. මහ කන්න වගා කන්න සුවර් නැහැ. මහ කන්න වගා කරලා වීටික ගාලා සතියක් කන්න ඉස්සෙල්ලා ඕම් මහවැලි නිවේදනය දෙනවා. වතුර නෑ වතුර නෑ වතුර පරිස්සම් කරන්න පරිස්සම් කරන්න කියලා. දැන් මෙතන මට ඉස්සෙල්ලා කතා කරු මන්තුමත් කතා කළේ මේ ප්‍රශ්නේ. දැන් වතුර නැතිව අද ගොවියෝ රිමන් වෙලා ඉන්න වතුර ප්‍රශ්නින්ද? තාත්තයි පුතයි රිමන්. තාත්තයි පුතයි රිමන් වෙලන වතුර වතුර අවශ්‍ය නැත්තම් වතුර වනසිය තියෙනවා නම් කිසෙල් වගාවකට ගොවියෙක් අනවශ්‍ය විදියට වතුර හදවන්නේ නෑ. හැබැයි මහවැලියේ මොකද කරේ? ඒ ගොවිය තාත්තයි පුතාට විරුද්ධ නඩුව දාලා වතුර වලට පැය හයක් ගියේ වතුර වලට තක්කේරු කරනවා. කරු ඇමතිමනි ලක්ෂ තුනක් පොදු දේපල යටතේ අද තාත්තයි පුතා ඉරේ. අද මම ඉල්ලීමක් ගන්න මේ වෙලාවේ මට මතකයි අපේ අගමැති හිටපු දීමෝ ජයරත්න හිටපු අගමැතිතුමා කුචිකාර ඇමති කාලේ තමුත්තේගම ගොවියෝ පෙළපාල කියලා බිරිත් පිච්චුවා. පුච්චනකට පොදු දේපල යටද ගොවියෝ හතර දෙන රිමන් කළා. හැබැයි එදා එදා කුචිකාර මැමතිවරු ඇසින් එදත්මයිට රට ආපෙලාම මේක පුවත්පතිලා මට වහම ගිහිල්ලා පොලිසියත් එක්ක කතා කරලා ගොවියෝ එළියට දාන්න මේ රටේ ගොවියෝ හිර කරන්න බෑ කියලා. නමුත් මේ
විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
හයිකෝට් එකෙන් තමයි කින්නත පොඩයි. ඒ වගේ තමයි ඉඩම් ප්‍රශ්නේ. මට කියට ඉඩම් ප්‍රශ්නේ තියෙන මොකදලා තියන්නේ? මහවැලි ඉඩකල් බොහොමයක් දැම වෙනත් ගොවියෝ තමයි වගා කරන්නේ. ඔප්පු දෙන්න ප්‍රශ්නයක්. දැන් තමාර වෙලා තියෙන මහවැලියේදී ඉඩම් ඔප්පු මාරු කරලා ගරු කිරියල් ලැබෙතුනේ මේ අල්ලපු කුමරු දෙකේ ඔප්පු මාරු කරලා ගොවියා තමන් කුමරු වගා කරන යනවා අවුරුදු 15ක් 20ක් වෙලා. හැබැයි ඔප්පු එන්නේ දෙක අංක දෙක වෙනස් වෙලා ගොවියෝ නඩු කියනවා. ඉතින් මේක ඇත්ත වශයෙන් මහවැලි නිදාරේ මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මම කියන්නේ මේ අපේ මහවැලි අධිකරණයට ඊළඟ දෙවෙනි පරම්පරාව ගැන මොනවද හිතුවේ? කර්මාන්තාලා තියෙනවද? තමුත්තේකම තියෙන කර්මාන්ත පුරයක් මොකද්ද කළේ? අර තුපුරුදු වීමෝල් ටික විතරයි තියෙන්නේ. එනිසා මහවැලේ මීට වඩා ගරු ඇමතුමනි මේ සම්බන්ධ කටයුතු කළ යුතුයි. මම දන්නේ
හොඳයි අවසාර කරන්න ගරු මන්ත්‍රීතුමා. හොඳයි.
ඒ වගේම නිලධාරීන්ගේ අඩුව නිලධාරීන් විශේෂයෙන් පිරිමි නිලධාරි මේ සම්බන්ධ වැඩිපුර ප්‍රමාණයක් දැම්මත් මම හිතන්නේ ඒක මම තා එකක් කියන ගරු ඇමතුමනි පොලිසියට බඳවා ගැනීමේදී කරගන්නේ තාලුකෙන් පොලිසිය බඳවා ගත්තා. ඔව් උසස් අධ්‍යාපනයේ සේර්ම සුසුකම් තියෙනවා. අන්තිමේදී ජාන පරීක්ෂා කරනවා. තාත්තාව මේ පරම්පරාවේ කවුරු හරි යම් වැරද්දක් කරලා තියෙනවනම් මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ එදා ප්‍රශ්නයක් ව වාසුදේව මන්ත්‍රීතුමා ඉවර කිව්වා එහෙම නැහැ කියලා. නමුත් මිනිස්සු අද එනවා පොලිසිය වාර්තා ගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ පරම්පරාවේ මොන හරි වැද්දක් කරොත්
හොඳයි. අවසාර කරන්න ගරු මන්ත්‍රීතුමා. ඔව් වෙලාව අවසන්යි. ඔව්
ස්තුතිවන්ත වෙනවා.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි.
අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉල්ලන මහවැලි නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ ගොවිය තාත්තා පුතාටයි අවුරුද්ද කණ්ඩ එළියට එන්නේ අපයක්වත් දැන් ලබා ගන්න.
හොඳයි බොහොම ස්තුතියි ගරු පද්ම උදේශාන්ත මැතිතුමා. ඔබතුමා විනාඩි 7ක් තියෙනවා. ගරු කාර්ය මස්ථාන මැතිතුමා 5 minutes.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර් අවර්களே, நாட்டின் பாதுகாப்பிற்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டியது அரசின் முதன்மை பணியாகும். அதே போல நாட்டின் சூழல் பாதுகாக்கப்பட வேண்டும். இருப்பினும் யுத்தம் காரணமாக இடம்பெயர்ந்த மக்களின் அத்தியாவசிய தேவைகளை பூர்த்தி செய்யும் வகையில் அதிமேதக ஜனாதிபதி அவர்களின் விசேட செயலில் முன்னெடுக்கும் அனைத்து பணிகளையும் வரவேற்கின்றேன். யுத்த காலத்தில் சுயீகரிக்கப்பட்ட பொதுமக்கள் சொத்துக்களும் காணிகளும் அவர்களிடம் ஒப்படைப்பதில் அதிமேதக ஜனாதிபதி அவர்கள் உறுதியாக உள்ளார் என்பதனையும் இந்த இடத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். 1990 யுத்த சூழ்நிலையால் வெளியேற்றப்பட்ட வன்னி மக்களின் பூர்வீக காணிகளை மீளப் பெறுவதில் பல சிக்கல்களை எதிர்கொள்கின்றனர். கற்றுக்கொண்ட பாடங்கள் நல்லிணக்க ஆணைக்குழுவின் பரிந்துரைக்கேற்ப 1990 முன்பு குடியிருந்த பராமரித்த நிலங்கள் உரிய மக்களுக்கே வழங்கப்பட வேண்டும் என்ற சிபாரிசினையும் சில சில்லறை காரணிகள் காரணமாக தடைப்பட்டுள்ளன. யுத்த சூழலில் வன்னி மாவட்டத்திலேயே அகதிகளாய் வெளி மாவட்டங்களுக்கு சென்ற பெரும்பாலான மக்களின் முதலாம் பரம்பரையினர் மரணித்த நிலையில் அவர்களின் வாரிசுகள் காணிகளுக்கு உறுதி பத்திரம் பெறுவதற்கு பெரும் சிரமங்களை எதிர்நோக்குகின்றனர். குறிப்பாக 2010-12 காலப்பகுதிகளில் வனவள திணைக்களம் மற்றும் வன ஜீவராசிகள் திணைக்களம் உரிய கள ஆய்வுகள் இன்றி அரசியல் மற்றும் இனவாத நோக்கை அபகரித்த மக்கள் பயன்பாட்டு காணிகளும் மேய்ச்சல் தரைகளும் சேனை நிலங்களும் மீன்பிடி துறைமுகங்களும் அவசரமாக விடுவிக்கப்படுவதற்கான அனைத்து நடவடிக்கைகளும் எடுக்கப்பட வேண்டும் என்பதனை நான் கௌரவ ஜனாதிபதி அவர்களின் கவனத்திற்கு கொண்டு வந்துள்ளேன். நாட்டில் ஏற்பட்ட அசாதாரண சூழ்நிலை காரணமாக இடம்பெயர்ந்து மீள்குடியேறிய மக்களின் காணிகளை இனம் கண்டு அம்மக்களின் காணிகளை ஆக்கிரமித்தவர்களிடம் இருந்து உரியவர்களுக்கு வழங்கும் விசேட ஆணைக்குழு ஒன்று அமைக்கப்படல் வேண்டும். முல்லைத்தீவு மாவட்டத்தில் கொக்குத்தொடுவாய் பகுதியில் மகாவலி 745 ஏக்கர் காணியையும் வனவளத்துறை 75 ஏக்கர் காணியையும் ஆண்டான் குளத்தில் வனவளத்துறை 400 ஏக்கர் காணியையும் இந்தவன் குளத்தில் வனவளத்துறை
235
ஏக்கர் காணியையும் தம்மசப்படுத்தியுள்ளமை குறிப்பிடலாம். மேற்படி விடயங்கள் அதிமேதக ஜனாதிபதி அவர்களது கவனத்தில் கொண்டுவரப்பட்டதை அடுத்து பாதுகாப்பு வளையம் என்ற போர்வையில் கைப்பற்றப்பட்ட காணிகள் கட்டம் கட்டமாக உரியவர்களுக்கு மீள ஒப்படைக்கும் பணிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன என்பதனையும் மிகவும் மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறேன். சிலாவத்துறை முள்ளிக்குளம் மற்றும் முசலி பிரதேசத்தில் அபகரிக்கப்பட்டுள்ள தனிநபர் காணிகளும் பொது பயன்பாட்டுக்கான நிலங்களும் உடனடியாக விடுவிக்கப்படுவதற்கான முயற்சிகள் எடுக்கப்பட வேண்டும் என்றும் கேட்டுக் கொள்கின்றேன். எனவே கௌரவ சபாநாயகர் அவர்களே, எனவே இந்த வரவு செலவு திட்டத்தின் உண்மையான இலக்குகளை அடைவதாயின் முழு நாடும் ஒன்றிணைந்து உள்நாட்டில் வாழும் உரிமை மறுக்கப்பட்ட அனைத்து மக்களுக்கும் பூரண வசதியுடன் குடியமர்த்துவதை முன்னுரிமைப்படுத்துவதுடன் வளமிக்க சூழலில் கொள்கைகள் முன்வைக்கப்படல் வேண்டும். எனவே யுத்தத்திற்கு முன்னர் இந்த மக்கள் வாழ்ந்த சொந்த இடங்களில் அவர்கள் எவ்வாறு தமது விவசாயம் மந்தை மேய்ப்பு மற்றும் மீன்பிடி தொழில்களை செய்து வந்தார்களோ அதே வகையில் எவ்வித தடைகளும் இன்றி இன்னும் தமது வாழ்வாதார நடவடிக்கைகளை முன்னெடுக்க தேவையான சூழல் மீண்டும் உறுதி செய்யப்படல் வேண்டும். அதேபோல இலங்கையில் புறையோடி போயுள்ள சூழலியல் இனவாதத்தை அடிப்படையாக கொண்டு கைவிடப்பட்டுள்ள வில்பத்து வீதி மீண்டும் அபிவிருத்தி செய்யப்பட்டு உண்மையான வடக்கு தெற்கு இணைப்புக்கு கட்டியெழுப்பப்படல் வேண்டும் என்பதனை இந்த சபையில் கூறிக்கொள்ள
விரும்புகிறேன்.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. இன்றைய விவாதத்தில் உரையாற்ற விளைகின்ற பொழுது இதுவரை எனக்கு முன் உரையாற்றிய கௌரவ உறுப்பினர்கள் மகாவலி அபிவிருத்தி தொடர்பாக தாங்கள் பிரதிநிதித்துவப்படுத்துகின்ற பிரதேசங்களில் அந்த அபிவிருத்தியை ஆதரித்து வாழ்த்தி அவர்கள் உரையாற்றினார்கள். ஆனால் மகாவலி எல்வலைய அபிவிருத்தியை பொறுத்தவரையில் வடபகுதியில் இந்த அபிவிருத்தியானது அந்த மக்களுக்கு பெரும் அபகீர்த்தியாக அமைந்துள்ளது என்பதனை நான் இவ்விடத்தில் கூறி வைக்க விரும்புகின்றேன். இந்த மகாவலி அபிவிருத்தி எல்வலையம் என்ற அபிவிருத்தியின் ஊடாக தமிழ் மக்களின் இருப்புகளை மரபுரிமையை வெளிப்படுத்தும் பெயர்களை மாற்றி அமைத்தல், தமிழர் நிலங்களை பறித்தல், அத்துமீறிய குடியேற்றம், நிர்வாக அலகுகளின் செயற்பாடுகளை மீறுதல் போன்ற பல்வேறு விதமான செயற்பாடுகள் அங்கு முன்னெடுக்கப்பட்டு வருவது அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. தமிழ் மக்களது பாரம்பரியமான பெயர்களை மாற்றி அமைக்கின்ற வகையில் முந்திரிக்க குளம் நெழும் வெவ எனவும், ஆமையன் குளம் கிரிபன் வெவ எனவும், மண்கிண்டி மலை பென்சல் ஹந்த எனவும் மாற்றம் செய்யப்பட்டுள்ளது. இது அந்த தமிழ் மக்களின் இருப்புகளை மாற்றி அமைக்கின்ற வகையில் ஏற்படுத்தப்பட்ட செயற்பாடு. தமிழர் நிலங்கள் பறிக்கப்பட்டு மகாவலி எல்வலயத்தில் அங்கு பூர்வீகமாக வாழ்ந்த எமது மக்களது நிலங்கள் அங்கு பறிக்கப்பட்டு பகிர்ந்தளிக்கப்பட்டிருக்கின்றது அங்கு வந்திருக்கின்ற சிங்கள மக்களுக்கு. அந்த வகையிலே கொக்குளாய், கொக்கு தொடுவாய், கர்நாட்டுக்கணி, நாயாறு போன்ற கிராமங்களில் 2000 மேற்பட்ட காணிகள் பறிக்கப்பட்டுள்ளன. இது மட்டுமல்ல, இந்த எல்வெளி அபிவிருத்தியின் கீழ் ஒரு தமிழ் மகன் கூட இதுவரை பயனடையாதிருப்பது கண்டுகொள்ளக்கூடியதாக இருக்கின்றது. அது மட்டுமல்ல, எமது மக்களது வழங்கப்பட்ட காணிகளை அங்கு வந்து குடியேறிய சிங்கள மீனவர்களுக்கு மகாவலி அபிவிருத்தி அதிகார சபை அவர்களுக்கு காணி அனுமதி பத்திரங்களை வழங்கியுள்ளது. இதற்கு இந்த நீதிமன்றத்தில் வழக்கு தொடுக்கப்பட்டு அந்த அவர்கள் வெளியேற வேண்டும் என்று ஆணை பிறப்பிக்கப்பட்டும் அதற்கு எதிராக மகாவலி அபிவிருத்தி சபை காணி அனுமதி பத்திரங்களை வழங்கியுள்ளது. என்னிடம் ஏனைய பழைய பூர்வீக மக்களது காணி அனுமதி பத்திரங்களும் அதற்கு மாறாக வழங்கப்பட்ட அனுமதி பத்திரமும் என்னிடம் இருக்கின்றது. அதை நான் சபாபீடத்துக்கு சமர்ப்பிக்க விளைகின்றேன். இது மட்டுமல்ல, வவுனியா மாவட்டத்தில் வவுனியா வடக்கு பகுதியிலும் இந்த மகாவலி அபிவிருத்தி என்ற வகையிலே அங்கு காடுகள் அழிக்கப்படுவதும் குளங்கள் அபிவிருத்தி செய்யப்படுகின்றதும் கவனிக்கக்கூடியதாக இருக்கின்றது. இந்த வவுனியா மாவட்டத்தில் அனுராதபுர கமல்ல சேவை நிலையத்தால் கச்சல் சம்பளம் குளம் என்ற குளம் அபிவிருத்தி
செய்யப்படுவதோடு
அவதானிக்கப்படக்கூடியதாக இருக்கின்றது. எனவே இந்த வகையிலே அபிவிருத்தி செய்யப்படுகின்ற இந்த அபிவிருத்தியை நாம் எதிரானவர்கள் அல்ல. வட மாகாண சபைக்கு இந்த அபிவிருத்திகளை கையளித்து எமது மக்கள் ஒரு இயல்பான வாழ்க்கை வாழக்கூடிய வகையிலே இதை மேற்கொள்ள வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, சுற்றாடல் பாதுகாப்பை பொறுத்தவரையில் கிரவல் அகழ்தல், மணல் அகழ்தல் ஆகிய இரு விடயங்களும் இந்த வடபகுதியிலே மிகவும் மோசமான நிலையில் இருக்கின்றது. எமது மக்களது கம்பரளிய வேலை திட்டத்திலே தற்பொழுது அனுமதிக்கப்பட்டிருக்கின்ற வீதிகளுக்கு செப்பனிடுவதற்கு அங்கு கிரவல் இல்லாத வேளையில் இரவிரவாக கிரவல்கள் டிப்பர் டிப்பராக மாவட்டத்தை விட்டு வெளியில் செல்கின்றது. இதற்கான அனுமதிகள் எவ்வாறு வழங்கப்படுகின்றது என்பது அந்த மாவட்ட அதிகாரிகளுக்கு தெரியாமல் இருக்கின்ற வேளையிலே இந்த மணல் கடத்தல், கிரவல் கடத்தல்கள் நடைபெறுகின்றது. போலீஸ் பாதுகாப்பு திணைக்களத்தை பொறுத்தவரையில் வடபகுதியிலே தமிழ் பேசக்கூடிய பெண் போலீஸ் உத்தியோகத்தர்களை நியமித்து அங்கு பெண்களுக்கு ஏற்படுகின்ற பிரச்சனைகளை அவர்கள் சரியான முறையிலே முறைப்பாடு செய்வதற்கும் அந்த பதிவுகளை மேற்கொள்ளப்படுவதற்கும் ஆவண செய்ய வேண்டும். எமது மக்கள் ஒரு இயல்பான வாழ்க்கை வாழக்கூடிய வகையிலே அபிவிருத்திகளும் ஆக்கிரமிப்புகளை நிறுத்த வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
Thank you very much.